kap. Ekiye desya kudisa pahandurak. Nawasilanta spasangvidhan. Radio Sri Lanka presented by Spur New Zealand. Sam Sikurada Dinakama, Ratri Hatai Visipahata. Planet FM Ekasia Hatarai Dasamahaya, Guan Tarangamala Vose, Saha, www.planetaudio.org.nz, Web Adaviose, Navasilanta Spur Sangvidhane, Saji Vivatilinakarana, C. Sri Lanka. Aipuan Dayabrasanani Pura Horavak Mitten Sita Planet FM Ekasi Hatrai Dasama Haya Tarangamala Vose Sri Sri Lanka Ubata Gene Netai Ape Sudanama Mama Manori Daraniagala
Mama Ashanka Daniagi
Aipuan Ashanka
Aipuan Manori
Ashanka Ubata Mukad Danini Pahugi Dosula Apita I'm a Seetir to Akena Diani
Mamam Hitwe, Sheetir to Yurakila, Namut Paugi dinner, Tunatra Dulata, Apiapo Sheetir to Giaha Samani.
Oh, Grish made to at a Maru in Unna Menna Kelatila, Apita Apau, Seetendungandina Siduna. Hail Vetuna, Apinyausilante, Pahalakotaseta, Himavarusavan Vetuna Kela, Tapi Proti Vikashanavaling, Apita Asana Labuna. Eva Gamer, Ape. Navasilante Pahalakot say Samahara Guan Totupolwalwale Guan Gaman Pawa Avalanguna Guan Gaman Athite Wa Mokada Me Ittu Wenaswima Sulang Hamaya Me Vege Man Hitanne Ekata Balapanna Athi Eth Ekkama Navata Kemen Kemen Apita Grishma Ittuwata Langa Wenna Do Manda Awwa Tika Tika Apita Labenna Patang Aragena Ada Dawase Namuth Ude Paandara Nan Api Rakiyawal Walata Pitath Wenakota Bohoma Seethala Thibuna Uwashanka Api Ada අපේ නවසීලන්තයේ රටේ තොරතුරු ගැන කතා කළොත් ඔබට මොනවද දකින්න තියෙන්නේ
මම හිතන්නේ අපි හැමෝන්ටම වැදගත් වෙන එක කරුණක් තියෙනවා ඒ තමයි පෙට්‍රල් මිලෙහි යම් වෙනසක් සිදු වෙලා තියෙනවා ඒ කියන්නේ පෙට්‍රල් මිල පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා මම හිතන්නේ ඒක නවසීලන්තයේ වාසය කරන රතවාහන හිමියන්ට ලොකු පහසුවක් වෙන්න ඇති කියලා මම හිතනවා
ඔව් ඒත් එක්කම ඔබ දන්නවද මේ දවස්වල සෑම පාසලකම විභාග පැවැත්වෙනවා. ඒ පැවැත්වෙන විභාග කඩේම් විභාග හෝ වේවා ඇගේම් හෝ වේවා වසර අවසාන විභාග. නවසීලන්තේ පුරාම. ඒවා දෙසැම්බර් මාසේ දෙවැනි සතිය දක්වා විහිදී යනවා. මම කියන්නේ යන්නේ මේ ඔක්කොම විභාග ගැන නෙමෙයි. පාසල් අවසාන කඩේම් විභාග. ඒ කියන්නේ NSED QL level 3 විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ මේ ප්‍රවේශ විභාගයට පෙනී සිටින දරුවන් පළමු වරට බොහොම වාසනාවන්තයි. හේතුව මොකද දන්නවද අසංක? ලබන අවුරුද්දේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ළමයින්ට අනිත් මීට පෙර ඇතුළත් වූ දරුවන්ට වගේ නෙමෙයි පළමු වෙන අවුරුද්ද නිදහස් අධ්‍යාපනය තුල අධ්‍යාපනය ලැබීමේ වරම ලැබිලා තියෙනවා. ලංකාවේ අපේ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් හැටියට තමයි තියෙන්නේ. නමුත් මෙහි එහෙම නෙමෙයි. 2019 විශ්වවිද්‍යාලයේ ආරම්භක වර්ෂයේ හැටියට පෙනී සිටින දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබන මුදල් නොගෙවන අධ්‍යාපනික වසරක් හැටියට තමයි පේන්නේ. එතෙන් පටන් ඔවුන් දෙවැනි වසරේ ඉඳලා මුදල් ගෙවිය යුතුයි. ඒක මම හිතනවා අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම ඒ දරුවන්ගේ පවුල් වලටත් හැමෝටමත් සුබදායක සතුටුදායක ආරංචියක්. සීසර් ලංකා වැඩසටහනින් අපි ඊළඟට කතා කරන්නට යන්නේ අපේ ජීවිතයේ කවදා හරි දවසක අත්විඳින්නට වෙන අවස්ථාවක් පිළිබඳව. අතපය වාරු නොවන කාලයක් එනවා අපි හැමෝටම. එදාට අපි කාගෙන් හෝ උදව්වක් ලබා ගන්නට සිද්ධ වෙනවා. ඒ සඳහා රටරටවල් වල එක එක මාදිලියේ ආයතන උදව්වන් කරන්නට පෙනී සිටිනවා බැඳී සිටිනවා. තමන්ගේ දූ දරුවන් නොමැති තැනකදී තමන්ගේ නෑදෑයන් නොමැති තැනකදී ඒ උදව්වන් ලබා ගන්නට පුළුවන් ආයතන තියෙනවා. එවන් ආයතන ශ්‍රී ලංකාවෙත් තිබුණා නවසීලන්තයේ දැනට තියෙනවා. එවන් ආයතනයක සම්බන්ධීකරණයේ නිලධාරිනියක් අපිට මුණ ගැසුණා. ඇය ශ්‍රී ලාංකිකාවක්. නමින් හඳුන්වනවා නම් නිම්මි සල්පිටකෝරාල. ආයුබෝවන් නිම්මි.
ආයුබෝවන්.
ඔබ ගැන ඔබ හැඳින්වුවොත්?
මම නිම්මි සල්පිටකෝරාල. හැබැයි ඉතින් මගේ ඔෆිෂියලි මාව හඳුන්වන්නේ සුමීරා සල්පිටකෝරාල කියලා. මම වැඩ කරන්නේ මේ හෙල්ත් කෙයාර් හෝල්ඩින්ග්ස් කියන ආයතනයේ කොමියුනිටි හෙල්ත් කියන සෙක්ෂන් එකේ. ඒකේ වැඩිපුර කරන්නේ මේ වයසක අවුරුදු 75ට වැඩිය මේ වයස ගිය, ඒ කියන්නේ මේ පෙන්ෂන් එක එහෙම ලබා ගන්න අයට, මේ හුඟක් අයට අපි ඒ අයගේ ගෙවල් වල ඉඳලා ඒගොල්ලන්ට මේ දැන් තනියම හුඟක් අය දැන් තමුගේ දරුවන් වැඩට ගියාම එහෙම අම්මලා හුඟක් ගෙදර ඉන්නවා. ඉතින් ඒ ගෙදර ඉන්න අයට සලකනවා. ඒ වගේම රෙස්ට් හෝම්ස්, ඒ කියන්නේ දැන් නිමේ මේ අර නේවාසික විවේක ආයතන කියලා හිතන් මෙහෙ දැන් රෙස්ට් හෝම් කියලා හඳුන්වන අන්නේ ආයතන වලට ගෙවල් වල ඉඳලා සත්කාර ලබන්න අපහසු වෙන අවුරුදු 65ට වැඩි අය, ඒ වගේ රෙස්ට් හෝම් ආයතන හොස්පිටල්ස් ඒ වගේ වට යවන්න තමයි කටයුතු කරන වැඩ තමයි කරන්නේ.
අසන්නනි, දැන් ඔබට ඉඟියක් ලැබෙන්නට ඇති, අපි මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. රෙස්ට් හෝම් සංකල්පය ඔබ හොඳට අසාපුරුදු සංකල්පයක් මේ නව ශ්‍රීලන්තය තුළ. අපි ඒ ගැනයි අද නිම්මිත් එක්ක එකතු වෙලා වැඩිදුර විස්තර කතා කරන්නට යන්නේ. ඇය ඔබට කියන්නට යනවා සේවාදායකයන් කොහොමද මේ රෙස්ට් හෝම් කියන තැනකට යන්නේ, කොහොමද සේවාව ලබාගන්නේ ආදී තොරතුරු. නිමි, ඔබට පුළුවන් ද පැහැදිලි කරන්න අපි කොහොමද මේ සේවාදායකින්ට කොතෙන්ටද අපි යන්න කියන්නේ, කොහොමද මෙතෙන්ට ඇතුළු වෙන්නේ කියන එක?
ඇත්තටම දැන් අපේ ලංකාවේ තියෙනවා වගේ නෙමෙයි මේ මනෝරි මෙහෙ මේ ඔය රෙස්ට් හෝම් කියන දැන් අපේ ලංකාවේ නම් අපි ඉතින් මේවා මහලු මඩම් මෙහෙම කියලා ටිකක් මේ එච්චර මේ හොඳ තත්ත්වකින් අපි සලකන්නේ නැහැ. නමුත් මේ රටේ මේ රෙස්ට් හෝම් එකක් කියන එක හුඟක් මේ හුඟක් පහසුකම් සහිතව වයසකයට ආරක්ෂාව සහිතව ඉන්න පුළුවන් ස්ථානයක් ඇටියට තමයි මේ ඒවා පවත්වාගෙන යන්නේ. හැම රෙස්ට් හෝම් එකකම මේ නර්සස්ලා වගේ අය ඉන්නවා. ඒත් එක්කම මේ ඒගොල්ලන්ට විශේෂ වශයෙන්ම දැන් ඔය ඩයබිටික් වගේ තියෙන අයට තනියෙන් ඉන්ජෙක්ෂන්ස් එහෙම ගහගන්න තියෙන අය ඉන්නවා. ඉතින් එතකොට දරුවන්ට එහෙම ගෙවල් වල ඉඳලා එක කරන්න විදිහක් නැත්තම් මේ ආයතන වල ඒවා සම්පූර්ණයෙන්ම ඒවා කරන්ද මේ ඉන්නවා, මේ හෙල්ත් අසිස්ටන්ස් ලා ඉන්නවා. ඒ වගේම මේ සපෝර්ට් වර්කර්ස් වගේ, ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ වයසකයට සපෝර්ට් කරන්න වර්ක් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ නිසා හුඟක් ආරක්ෂා සහිතව ඒ වගේම මේ ක්‍රමානුකූලව ඒගොල්ලන්ව බලා ගන්න කටයුත්තක් තමයි මේ රෙස්ට් හෝම්ස් වල සිද්ධ වෙන්නේ.
එතකොට මං හිතන්නේ ඒගොල්ලන්ට බෙහෙත් වේලාවට දෙන්න පෞල් අතර දැනුවත් කිරීම සහ අපි කියනවා මං හිතන්නේ රිවියු කියන ඒවා සිද්ධ වෙනවා වෛද්‍යවරුන් අතර, නේද? ඒ රිවියු ඒ මම අහලා තියෙන දන්නා තරමින් ඒ දේවලුත් සිද්ධ වෙනවා නේද?
ඒ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ වක් වෙලාවට දැන් මේ සිග්නල්ස්ලා ඒවට යනවා. ඒ වගේ ගිහිල්ලා හිටන් එතකොට ඒගොල්ලන්ට දැන් ඒ හුඟක් අයගේ දැන් ඉතින් සමහරුන්ට ඔය ඒ රටවල් වල අයට ඔය හුඟක් ඔය ස්කින් ඩිසීස් ආර මෙහෙත් තියෙනවනේ එක්කෝ ඒවා. එතකොට ඒවට බේත් දාන ඒවා නාවන එක, ඒ වගේ දේවල් හැම එකක්ම කරනවා. එතකොට අර මේ හුඟක් අයට සමහරුන්ට ඉතින් මේ ඒගොල්ලන්ගේ ඩයට් එකේ ඒගොල්ලන්ගේ ඒ විදිහවල් වලට අන්න එහෙම හොඳ සැලසුමක් ඇතුව මේ ඉස්පිරිතාලික විදිහට සැලකිල්ලක් තියෙන සේවාවක් තමයි ඒ රෙස්ට් හෝම්ස් වල සිද්ධ වෙන්නේ.
නිමි, අසන්නන්ගේ දැන ගැනීම පිණිස මෙම රෙස්ට් හෝම් වලට ඇතුළත් වීමේ ක්‍රියාපටිපාටි විස්තර කළොත්?
හුඟක් වෙලාවට දැන් ඇත්තටම කියනවා නම් දැන් මේක ස්ටේජස් දෙකකින් වගේ කෙරෙන්නේ. දැන් හුඟක් අය ඉන්න රෙස්ට් හෝම් එකට යන්නේ 24 hour කෑ එකක් ඕන වුණාම තමයි. එහෙම නැතුව එහෙම නැත්තම් ගෙවල් වල ඉඳලා සමහර අය මේ හුඟක් අය ගෙවල් වල මොකද ටිකක් මේකට පොඩි වියහියදමක් යනවා මේ රෙස්ටෝම් එකට ගියාම ආණ්ඩුවෙන් ඒකට ගෙවනවා 3-2ක විතර ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගෙවනවා. නමුත් මේ තම තමුන්ගෙනුත් යම් කිසි කොටසක් මුදලින් ඒකට මේ යවෙන්න ඕනේ. ඉතින් ටිකක් පොඩි එක්ස්පෙන්ස් එකක් මේකට තියෙන නිසා හුඟක් වෙලාවට මෙහි කෙරෙන්නේ දැන් තම තමුන්ගේ ගෙවල් වල ඉඳලා ඒ වයසක අම්මලාට දැන් හිතමුකෝ දැන් සමහරුන්ට දවල් වරුවට බෙහෙත් ගන්න තියෙනවා. හුඟක් අයට ඔය ඩිමෙන්ෂියා වගේ තියෙන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒක බෙහෙත් ගන්න එක අමතක වෙනවා. ඒ වගේ තත්ත්ව තියෙනවා නම් ගෙදර ඉඳලත් මේ කෙයා ෆැසිලිටි එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ට. 65 වැඩි වුණාට පස්සේ ඒක ගන්න තමුන්ගේ ජීපීට ගිහින් කතා කරන්න ඕනේ. ජීපීට කතා කරපුවාම ජීපී ඒකෙන් රෙකමෙන්ඩේෂන් එකක් අරිනවා. දැන් මේ ඕක්ලන්ඩ් වල නම් ග්‍රීන්ලෙන් හොස්පිටල් එකට තමයි එහෙම අරින්නේ. ඒගොල්ලන්ගේ තියෙනවා මේ ඇසෙස්මන්ට් කරන සෙක්ෂන් එකක්. ඉතින් ඒගොල්ලන්ගේ රෙෆරල් එක අරපුවාම ඊට පස්සේ ඒ ත්‍රූ ජීපී ඊට පස්සේ ඒගොල්ලෝ මේ එතනින් එවනවා ඒක ඇසෙස් කරලා හිටන් එතන ඉන්නවා කේස් මැනේජර්ස්ලා එහෙම නර්සස්ලා ඒගොල්ලෝ ඒවා ඇසෙස් කරලා හිටන්. එතකොට මේ අයට මේ විදිහට මේ උපකාර ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉඳලම ලබා ගන්න පුළුවන්. ඒකට සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙන් ගෙවනවා. ඒකට ඒගොල්ලන්ට ගෙවන්න අවශ්‍ය නැහැ. දැන් මං වැඩ කරන ආයතනේ අපි ඉන්නවා 400ක් විතර සපෝට් වර්කර්ස්ලා. ඒගොල්ලෝ කරන්නේ ඒ ගෙවල් වලට ගිහිල්ලා දැන් ඒගොල්ලන්ට නියමිත වෙලාවට මේ නාන්න තනියම නාන්න බයයි නම් බයයි කියන්නේ වැටෙයි හරි මෙහෙ කියලා එහෙම සැකයක් තියෙනවා නම් එතකොට ඒගොල්ලන් ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට නාන්න උදව් කරලා එතකොට බ්‍රෙක්ෆස්ට් හරි ලන්ච් හරි එදෙන එකක් දීලා ඒ වගේ ෆැසිලිටි එකක් තියෙනවා. ඒ ගේම් ඒකට කියනවා හෝම් කෙයා කියලා. ඒ හෝම් කෙයා ෆැසිලිටි එක කරාගන්නක් දැරුව ඊටත් වැඩිය මේ විශේෂ හැම වෙලේම අවධානයක් ඕනේ අය තමයි මේ රෙස්ටෝරන්ට් වලට යන්නේ වැඩිපුරම.
ඔබ දකින විදිහට කොයිතරම් ඉල්ලුමක් තියෙනවද මේකට?
අපෝ හරීම ඇත්තටම කියනවා නම් හුඟක් වෙලාවට මේ රෙස්ටෝම් එකක් හොයාගන්න මිනිසුන්ට හරි අමාරුයි. ඒ කියන්නේ මේ හුඟක් තැන්වලට දැන් ඔය ඒජ් කියා ඒජ් කන්සර්න් එහෙම කියලා මෙහෙ තියෙනවා ආයතන. අන්නේ ඒවට ඒ වගේ හුඟක් උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ ඔය Google කරලා හිටන් හොයාගන්න පුළුවන් ඒවැ නම්බර් එහෙම. මේ ඒ වගේ හුඟක් උපදෙස් ලබා ගන්න පුළුවන් ඒ වගේ ආයතන වලට යන්නේ කොහොමද කියලා. හැබැයි ඒ වියහියදමක් නම් ඒකට යනවා. සමහර මං හිතන විදිහට මේ ආණ්ඩුවෙන් හුඟක්ම මුදලක් ඒකට ගෙවනවා. ඒ රෙස්ටෝම්ස් වල එක එක්කනාට ගෙවන ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ඉතින් තමුන්ගේ ඔය දැන් මොකද්ද විශ්‍රාම වැටපක් එහෙමත් වෙනවනේ 65 වැඩි වුණාම. ඉතින් එක්කෝ තමුන්ගේ ඒකට හරවන්න පුළුවන්. ඒ වගේ තමයි ඒකේ කෙරෙන්න ඕනේ.
දැන් එතකොට මේ රෙස්ට් හෝම් සංකල්පයමද ඔය රෙස්ට් හෝම් හෙන හොස්පිටල් කියන එකත් වෙන්නේ ඒ සම්බන්ධවමද රෝහල් ගත වුණාම
කියන්නේ ඒකේ තියෙනවා ඒ රෝහල් කියන එක ඒවට කියනවා ප්‍රයිවට් හොස්පිටල්ස් කියලා. ඉතින් දැන් ඒ ප්‍රයිවට් හොස්පිටල්ස් කියලා හිතන් කියන ඒවත් රෙස්ට් හෝම් වගේම තමයි. ඉතින් මේ ආණ්ඩුවෙන්ම පවත්වන රෙස්ට් හෝම්ස් නම් එහෙම සම්පූර්ණ 100% ඒගොල්ලන් ඒ විදිහටම පවත්වන ඒවාද තියෙනවද කියන එක නම් මම දන්නේ නැහැ. හැබැයි මේ ඒ රෙස්ට් හෝම් ඇන් හොස්පිටල් කියලා හිතන් තමයි ඒවට කියන්නේ සාමාන්‍යයෙන්. ඒ වගේම ප්‍රයිවට් ආයතනක් තියෙනවා. ඔය ප්‍රයිවට් හොස්පිටල්ස් සමහරුට එහෙමත් ඉතින් එහෙම යන අයත් ඉන්නවා. ඒව මගේ හිතේ ටිකක් ෆැසිලිටීස් හැබැයි ඉතින් කෝ මේ මෙතන මෙහෙ දැන් අපේ ඕක්ලන්ඩ් හොස්පිටල් එහෙම ගත්තත් ප්‍රයිවට් හොස්පිටල් එකක් වගේම ෆැසිලිටීස් එතන තියෙනවානේ. ඒ වගේ මේ රෙස්ටෝම්ස්ලත් හොඳ ෆැසිලිටීස් තමයි තියෙන්නේ.
හැබැයි ශල්‍යාගාර පහසුකම් හරි මෙන්න නැතුව ඇති නේද?
නෑ ඒව නෑ. එහෙම දේවල් අවශ්‍ය වෙනවා නම් ඩෙෆිනිට්ලි ඊට පස්සේ මේ අපේ අර අනි දැන් මේවා හොස්පිටල්ස් කියලා හිතන් කිව්වට සාමාන්‍යයෙන් මේ හුගක් ලොකු මේ
පහසුකම්
ලොකු මේ වෛද්‍ය පහසුකම් තියෙන තැන් නෙමේවා.
හ්ම්
හ්ම්. ඔව් ඒවට ඉතින් يعني equipments එහෙම ඒගොල්ලන්ගේ එහෙම හිටින එකක් නැහැ.
ඔව් නෙමේ. අපි දැන් ටිකක් වෙලා කතා කරා. අපි දැන් පොඩි විවේකයක් ගන්නත් එක්ක ලස්සන ගීතයකට යමු. මං හිතන්නේ ඔබ කැමති ගීත් ඇති මොනවා හරි. කැමතිද මොකක් හරි ගීතයක් ඔබ තෝරන්න?
ඔව් මේ මම කැමති මේ අර නන්දමාලිනි මහත්මියගේ හිමදලේ අඳුරු කුසේ කියන ගීතය පුළුවන් නම් මේ විකාශය කරනවා නම් මම කැමති ඒ ගීතය.
හොඳයි. අපි එහෙනම් අහමු. දෙයක් මතක් වෙනවා ඔබකින් අහන්න. මේ සඳහා දැන් මේ සේවාදායකින් පැත්තෙන්නේ දැන් මේ සඳහා සේවය සඳහා තුඟක් දෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. ඔබ මොකද ඒගොල්ලන්ට දෙන අවවාදේ?
ඇත්තටම කියනවා නම් මේ නවසීලන්තයේ හුඟක්ම මේ රස්සාවල් හොයාගන්න පුළුවන් මේ පහසු කියන්නේ ඉක්ලුමක් තියෙන මේ අංශයක් තමයි මේ හෙල්ත් කෙයාර් අංශය. දැන් මේ ළඟකදී දැන් මං අවුරුදු දෙකකට විතර කලින් මේ දැන් ඒ ඔය සපෝට් වර්කර්ස් ලගේ පඩිය හුඟක් වැඩි කරා. ඇත්තටම කියනවා නම් මේ ඉස්සර සාමාන්‍යයෙන් මේ මිනිමම් වේජස් වලට වගේ තමයි මේ දැන් අවුරුදු දෙකකට විතර කලින් වෙනකන් මිනිමම් වේජස් වලට තමයි වැඩ කරේ. දැන් ඒගොල්ලෝ දැන් කිසිම හිතමකෝ කිසිම ක්වොලිෆිකේෂන් එක නැතිව මේවට මේ දැන් අපේ ආයතනය ගත්තොතින් ඒ වගේ ආයතන වලට දැන් හෙල්ත් සයිඩ් එකේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නොමැතිව වුණත් මේ ඉල්ලුමක් කරන්න පුළුවන්. ඒ ඉල්ලුම කරාම දැන් මට වැඩිපුර මේ කියන්න පුළුවන් මගේ ආයතනය සම්බන්ධයෙන්. දැන් එහෙම දැන් ඉහැබැයි ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ අලුතෙන් එන අයට වුණත් වර්ක් පර්මිට් වලටත් මේ ස්ටුඩන්ට්ස්ලා එහෙම හුඟක් වේකන්සිස් මෙතන තියෙනවා.
එතකොට රජයෙන් වර්ක් පර්මිට් එකකට උදව් කරනවද මේ ආයතන?
නෑ, එහෙම නම් කරන්නේ නෑ. වර්ක් පර්මිට් වලට එහෙම උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මේ පර්මනන්ට් රෙසිඩන්ට් හරි වර්ක් පර්මිට් එකක් හරි තියෙන කෙනෙකුට එහෙම මේ ඉල්ලුම් කරපුවාම ඊට පස්සේ මේ මේකේ දැන් අපේ ආයතනයට අපි දැන් ඉස්ලාම් බඳවගත්තාම අපේ ආයතනයෙන් ෆ්‍රී කරනවා ඒගොල්ලන්ට. මේකේ ලෙවල් 2 මේ හෙල්ත් කෙයා ක්වොලිෆිකේෂන් එකක් ඒගොල්ලන්ට ලෙවල් 2 ලෙවල් 3 ක්වොලිෆිකේෂන් එක ෆ්‍රී දෙනවා. දැන් හිතමුකෝ මේ හොඳට දැන් මේ රෙසිඩෙන්සි තියෙන හැබැයි ඩ්‍රයිවිං කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙම අයට ඉල්ලුම් කරපුවාම ඊට පස්සේ මේ ඒගොල්ලෝ ඉන්ටර්වියුස් එකෙන් සමත් වුණොත් ඉස්සරලාම අපි කරන්නේ ඒගොල්ලන්ව ඔන්ලයින් රෙජිස්ටර් කරනවා මේ හෙල්ත් කෙයා මේ ලෙවල් 1 කියන එක ලෙවල් 2 කියන එක කරන්න. ලෙවල් 2 ලෙවල් 3 කියන දෙක කරපුවාම මේගොල්ලන්ගේ පඩිය ලෙවල් 1 එකේ ඉන්නවා නම් සාමාන්‍යයෙන් 19.50 ඉඳ කොහෙද පටන් ගන්නෙ. හැබැයි ඒ ඇතුල් වුණාට පස්සේ ඇතුල් වුණ ගමන්ම ඒගොල්ලන්ට ලෙවල් 2 වලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ලෙවල් 2 වලට රෙජිස්ටර් වුණාම ලෙවල් 2 ඉවරුණාම ඒකට ඊට පස්සේ 21.50ක් ඊට පස්සේ 23ක් ඒ වගේ 27 වෙනකම්ම මේ අවුරුදු 5ක් විතර ඇතුළතදී එහෙම ගානකට යනකම්ම මේ සාමාන්‍ය වශයෙන් පඩියක් එන්නේ. ඉතින් ඒ අර හොඳම දේ තමයි ඇත්තටම ගන්නේ ක්වොලිෆිකේෂන් එක ෆ්‍රී ක්වොලිෆිකේෂන් එකක් අරගෙන දෙනවා. ඊට අමතරව ඉතින් පුද්ගලිකවත් ඒගොල්ලන්ට කරන්න පුළුවන් ඔය මවුන්ට් ඇල්බර්ට් වල තියෙන අර මේ යුනිටෙක් වගේ ආයතනවල මේ හෙල්ත් කෙයා ලෙවල් 1 ලෙවල් 2 ලෙවල් 3 ලෙවල් 4 කියන ඒ ආකාරයට කරන්න පුළුවන්. ඉතින් මේ හොඳ ඉදිරියක් තියෙන
රස්තාවක් තමයි නේද? හොඳ රැකියා අවස්ථාවක්.
ඒක හුඟක්ම මේ හොඳ රැකියාවක්. ඊට අමතරව ඉතින් ඔය මං කිව්ව මුදලට අමතරව ඒගොල්ලන්ට ට්‍රැවලින් එතකොට අර ඉන් බිට්වීන් ට්‍රැවල් කියලා හැම ගෙවනවා. ඉතින් සාමාන්‍යයෙන් හොඳ මේ තමුන්ගේ දැන් තමුන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු කරන ගමන් මේක ඒ කියන්නේ දැන් අර පැය 8ක රස්සාවක් වගේ නෙමෙයි. රෙස්ටෝම් එකක නම් ෂිෆ්ට් වර්ක් තියෙන්නේ. ඒ කියන්නේ මේ පැය 4ක් හරි 5ක් හරි 8ක් හරි එක දිගට කරන්න ඕනේ. දැන් හෝම් කෙයා ඒජන්සිස් වල නම් එහෙම නෙමෙයි. එක එක ක්ලයන්ට්ස් ළඟට මේ රොස්ටර් එකක් දීලා එක එක ක්ලයන්ට්ස් ළඟට යනවා. ඉතින් ඒ අතරතුරේ තමුන්ගේ වැඩක් කරන ගමන් මේක කරා ගන්න පුළුවන් හොඳ රස්සාවක්.
එතකොට මං හිතන්නේ මේ රස්සාවට බොහොම ඉවසීමක් තියෙන ඕන රස්සාවක් නේද?
ඇත්තටම ඉතින් මේ අපි ඉතින් මේ ලංකාවෙන් එන අයට හුඟක් ලැබෙනවා එක. මොකද අපිට අර ඒ අපේ ඇඟේම තියෙනවනේ කරුණාවක් දයාවක්
ආගමික පරිසරයෙන්
ගොඩනැගිච්ච ආගමික පරිසරයකින්නේ. ඉතින් ඒ නිසා මේ ඒ ලංකාවේ දැන් අපේ අය මං වැඩ කරන අයතනේ ලංකාවේ අය වැඩ කරනවා 100ක් විතර. ඒ හුඟක් අය ලංකාවේ කෙනෙකුට හුඟක් කැමතියි. හේතුව අර මේ මේ ඒගොල්ලන්ට අර නිකන් මේ උත්පත්තියම වගේ අර පොඩි මේ නිකන් කරුණාවක් වගේ ගතියකින් කටයුතු කරන්න පුළුවන් වයසකායක කියන දැන් අපේ ලංකාවේ ඉතින් අපි වයසකායක සලකනකොට ටිකක් හොඳින් කරුණාවෙන් සලකන්නේ. ඉතින් අන්න ඒ වගේ ගතියක් තියෙනවා.
එතකොට මම පෞද්ගලික දෙයක් හැටියට ඔබකින් අහුවද ඔබ කොච්චර කාලයක් මේ සේවයේ නියුතු වෙනවද කියලා?
මගේ දැම්මෙන් 13 වෙනි අවුරුද්ද.
නිමි මට තව චූටි දෙයක් එකතු කරන්න කියලා හිතුණා ඔය අපි කතා කරපු මේ මාතෘකාව ඔස්සේ රෙස්ට් හෝම් එක එහෙම නැත්නම් රෙස්ට් හෝම් ඇන් හොස්පිටල් කියන ඒවා මේ රටේ තියෙන ඒවයි කොහොමද වෛද්‍ය පහසුකම් ලබා දෙන සේවා දායකින්ට ඔබ කියු පරිදි නර්ස්ලා ඉන්නවා ඒ වගේම සහායක සේවිකාවන් ඉන්නවා කොහොමද වෛද්‍යවරු කොයි විදිහට වැඩ කරන්නේ වෛද්‍ය පහසුකම් කොහොමද ලබා දෙන්නේ
එතන දැන් නර්සස්ලා ඉන්නවා වෛද්‍යවරු නම් ඒවා ආයතන වලටම මේවා වෙලා නැහැ නමුත් ඒගොල්ලන්ගේ තින් අර ඒගොල්ලන්ගේ මේ මේ විසිට් එහෙම ඒ ආයතන වල ඉන්න අයට සේවය කරන නමුත් ඒක ඇතුලේ එහෙම වෛද්‍යවරු කටයුතු කරන්නේ නැහැ තමුන්ගේ තින් අර කේකනාගේ ජීපීස් ලයින්නවා ඊට අමතරව ඒ වෛද්‍ය හැබැයි අර හොස්පිටල් කියන කන්සෙප්ට් එකේ නම් මම ඇත්තටම මනෝරි ඒ සම්බන්ධයෙන් මම වැඩිපුරම දන්නේ නැහැ හේතුව ඒවා ඒ වගේ ඇතුළෙම මේ වෛද්‍යවරු සේවය කරනවාද කියන එක මම දන්නේ නැහැ මේ නමුත් මේ ඔය රෙස්ට් හෝම්ස් කියන ඒවා නම් එහෙම ඇතුළෙම හැබැයි ඒ වෛද්‍යවරු විසිට් කරනවා ඒවට
හොඳයි නිමි අපි ගොඩක් දේවල් කතා කරා ඉතින් ඔබට බොහොම ස්තුතියි අපිත් එකතු වෙලා මේ නවසීලන්තයේ තියෙන අලුත්ම සංකල්පයක් අපිට අඳුන්වලා දුන්නට බොහොම ස්තුතියි නොදන්න ගොඩාක් දේවල් අපි දැනගත්තා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබ නමින් කතා කරොත් ඔබ නිම්මි සල්පිටිකෝරාල බොහොම ආඩම්බරයි
නිම්මි සල්පිටිකෝරාල කියලා තමයි මම දන්නවා හැබැයි ඉතින් මගේ මේ මේ සේවා අංශයෙන් නම් හුඟක් මාව අඳුරන්නේ මේ සුමීරා සල්පිටිකෝරාල කියලා තමයි
ඔව් ඔබ කොහොම මොන නමින් ඇඳින ගත්තත් ඔබ ශ්‍රී ලාංකිකාවක් ඉතින් මටත් ආඩම්බරයි අපේ රටටත් ආඩම්බරයි එහෙමනම් අපි ඔබගෙන් සමු ගන්නයි සූදානම ඔබට සුභ රාත්‍රියක්. ස්තුතියි.
මේ අවස්ථාව ලබා දුන්නට එහෙනම් මනෝරි.
ආයුබෝවන් ඔබට.
ආයුබෝවන්.
සඳකඩ පහන කැටයම් ඔබලා පාවෙන දේනු ලැබෙන් ගනී කැලතුණු රසය පැන ආපුනක් අකුරු වැරක්
මනෝරි මේ පසුබිමින් නැසෙන ගීතය කුමක්ද කියලා ඔබට මතකයක් තිබෙනවද? මේම ගීතය අයත් චිත්‍රපටයේ හෝ ඔබට යම් මතකයක් තිබෙනවද මේ කුමක්ද කියලා?
ඔමේ ගීතය චිත්‍රපටය මාතරාජ චිත්‍රපටය. මේ නිර්මාණය කරේ සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහයන් ඔහුගේ ප්‍රථම චිත්‍රපට නිර්මාණයේ හැටියට. ඒ වගේම මෙම ගායනය අයිති වෙන්නේ සුනිල් එදිරිසිංහයන්ට. එයත් ඔවුන්ගේ පළවෙනිම ගායනය.
ඒ වගේම වික්ටර් රත්නායකයන්ගේ පළමු වෙන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය. ඉතින් ඇත්තටම මාතර ආචි චිත්‍රපටයේ මෙම ත්‍රිපුද්ගලින්ගේ හොඳ සසංයෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මම මෙම ගීතය වාදනය කරේ මෙහි ගායකයා එහෙම නැත්නම් ඒ අද්විතීය ඒ සංගීත ශිල්පියා සුනිල් එදිරිසිංහයන් ඔහු පසුගිය දිනවල ප්‍රසංග මාලාවකට නවසීලන්තයට පැමිණියා. ඔහු අතිසාර්ථක ප්‍රසංග දෙකක් ක්‍රයිස්ට්චර්ච් සහ වෙලින්ටන් වල පැවැත්තුවා. අද දිනේදී මේ මොහොතේදී ඔහුගේ ඒ ඒකපුද්ගල ගීත ප්‍රසංගය සුනිල විල ඒ ගීත ප්‍රසංගය ඔක්ලන් නගරයේ ඩොරති වින්ස්ටන් ශාලාවේදී මේ මොහොතේදීත් පවත්වනවා. ඇත්තටම අවාසනාවකට මනෝරි ඔබටත් මටත් එම මොහොතට සම්බන්ධ වෙන්න නොහැකියාවක් ලැබී තිබෙන්නේ. ඉතින් මම හිතනවා ඇත්තටම අපටත් එම අවස්ථාවට යන්න පුළුවන්කමක් තිබුණා නම් අතිසාර්ථක ප්‍රසංගයක් අපට බලන්න පුළුවන් වෙයි කියලා.
ඔව් අපිටත් නරඹන්නට තිබුණා නම් සුන්දර ගීවලක් අහන්නට රස විඳිනට තිබුණා. එසේ නමුත් මෙම ප්‍රසංගය අතිසාර්ථක ප්‍රසංගයක් වේවා කියලා බොහොම හදපිරි සුබ පැතුම් අපි පුද කරනවා මේ අවස්ථාවේදී.
සඳකඩ පහන කැටයම් ඔබලා පාවෙන දේනු ලැබුම් ගනී කැලතුණු රසය වෙන ආපුලක් අකුරු වෙනක් දෙහාදක ලියයි යුගයෙන් යුගයට නොමියන ගානක දිවියක පදනම මතු වෙන්නේ නොපෙළෙන ඈතක ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලෙන්නේ සියුමැලි කැකුලක් මැලෙන්නේ ගෙන යන බින්දු ගවවත් ඉහලට ගොනු කොට රඳවා පොතියන දෙතොලක් ඉහි කැන්දු අහසත් ගුගුරා කළුවක් වපුරා ඒහා ගුගුරු දැයි බින්දු ඇගෙන යත්දී නතමුන් අතරෙක තවකෙක් ඇරෙක හදරැන්නෝ තවකෙක් ඇරෙක හදරැන්නෝ සඳකද පහනක කැටයම් ඔබලා පාවෙන දේදුනු ලැබුම් ගනේ කැලතුනු රසයට ආපුමුලක් අකුරු වෙනක් දෙහාදක ලියයි යුගයෙන් යුගයට නොමියන ගානක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලෙන්නේ නතුෙන් ගලවා සුරත යවා මිහිලිය තෙත්කොට ගිලිහුණු කනුලන් සත් සමුදුරට මුහුවදියා ඔබට උරුම වූ රිදුුණු තැවුණු හද එකි තැම් මැදුරට කවුලු පරා රුවන් විමාන පියමායනතුරු ඔපියන හදවත සිටී බලා ඔපියන හදවත සිටී බලා සිටී බලා
මේ සවන් දෙන්නේ ප්ලැනට් FM රේඩියෝ ඉතිං විකාශනය වන සීසර ලංකා සජීවී ගුවන් විදුලි වැඩසටහනට.
අප මීළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටක් සංවර්ධනය වීමේදී බලපාන ප්‍රධාන සහ මූලික කරුණු කීපයක් අතරින් එකකට. මනෝරි, ඔබට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක් සංවර්ධනය වීමේදී බලපාන ප්‍රධාන සාධක මොනවද කියලා?
තුංගන ලෝකේ රටක් හැටියට සංවර්ධනය වෙන අපිට රටක තියෙන බලශක්තිය, තාක්ෂණය, ශ්‍රම බලකාය, විදේශ ආයෝජන වගේ දේවල් අපි හිතන්නේ ගොඩක් වැදගත් වේවි.
ඔව් ඔබ ඒ මුලින්ම කියපු කරුණ ඒ කියන්නේ බලශක්තිය ඇත්තටම ශ්‍රී ලංකාව වගේ රටකට බලශක්තිය පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා ප්‍රධාන වශයෙන්ම අපි ඉන්දර මත යැපෙන රටක් මැද පෙරදිගින් හෝ වෙනත් දියුණු රටවල් වලින් ලබා ගන්නා ඉන්දන මත අපි යැපෙන නිසා අපිට විදේශ රටවල් වලට විශාල වශයෙන් මුදල් ගෙවීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම එම ඉන්දන දහනය නිසා පරිසරයට සිදු වන හානියත් මනිතනේ ගණන් කරන්න බෑ. ඉතින් මෙවැනි කරුණු කාරණා දිහා බලනකොට අපි උදාහරණ කීරගත්තොත් එක් විදුලි ඒකකයක් නිපදවන්න ඩීසල් හෝ ගල්ලඟුරු බලාගාර වලින් පිටතමන ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව එහෙම නැත්නම් මේ හරිතාගාර වායුව ඒ තමයි අපට පමණක් නොවේ මුළු ලෝකෙම තියෙන රටවල් වලට බලපාන ලොකුම ගැටලුව. අද ලෝකයේ ප්‍රචලිත මාතෘකාවක් මෙම කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා පෘථිවිය උණුසුම් වීම. ඉතින් ඒ වගේම ඊත කියාකාරයට ඉන්ධන දහනයෙන් විදුලි ඒකකයක් නිපදවන්න ගතවන මිලත් වැය වෙන මිලත් ඉතා අධිකයි. එවගේම අපේ රටේ ප්‍රසිද්ධ බලශක්ති ප්‍රභවයක් විදිහට ජලවිදුලි බලාගාර කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඉන්ධන දහනය පිළිබඳව ඉන්ධන දහනයෙන් විදුලිය නිපදවීම පිළිබඳව සංසන්දනය කරොත් ඒකකයට වැය වෙන මුදල අඩුයි. නමුත් පාරිසරිකව සිදුවන අසමනතුලතාවය ඉතා ඉහළගයක් තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයකදී මීට පිළියම් විදියට අපි ශ්‍රී ලංකාව වැනි රටක තව තියෙන්න පුළුවන් මොන වගේ බලශක්ති ප්‍රබවද කියලා කතා කරොත් ඇත්තට මොනවරි ශ්‍රී ලංකාව කියන්නේ වසරේ වැඩි කාලයක් ඒකාකාරී විදිහටම සූර්ය රශ්මියක් ලැබෙන රටක්. ඉතින් මෙවැනි රටකට මේ සූර්ය ශක්තිය මේ සූර්ය ප්‍රභවයක් විදිහට අරගෙන ලබා ගන්න පුළුවන් මේ සූර්ය ශක්තිය බලශක්ති ප්‍රභවයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතන්නේ ආර්ථික වශයෙන් සහ පාරිසරික වශයෙන් අපිට ලොකු වාසිසහගත තත්ත්වයක් අපේ රටට උදා වෙනවා කියලා. ඉතින් මේ සූර්ය බලශක්ති ප්‍රභවය පිළිබඳ කතා කරනකොට ඇත්තටම ලංකාවේ දැන් තාමත්ම ප්‍රසිද්ධ ක්ෂේත්‍රයක් බවට මේ පත් වෙලා තියෙනවා. ඉතින් මෙම ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ආයතන අතරින් ජෙන්සෝසෝලා ආයතනය ප්‍රමුඛ ස්ථානයක් අරගෙන තියෙනවා. ඉතින් මේ සූර්ය බලශක්ති පිළිබඳ වැඩිතර දැනගැනීමට අපි අද සම්බන්ධ කරගත්තා මේ ජෙන්සෝසෝලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අවන්ත අතපත්තු මහතා. එවගේම අපි යෝගින් විමසා සිටියා මෙම සූර්ය බලශක්තිය පුළුල් ලෙස භාවිතයේදී ඇතිවන පාරිසරික වටිනාකම එවගේම මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය කළ හැකි අවස්ථා සහ ඒ වටිනාකම් සහ ඒ ඔස්සේ නිර්මාණය විය හැකි නව රැකියා අවස්ථා පිළිබඳව. ඉතින් ඇත්තටම මෙම ජෙන්සෝසෝලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අවන්ත අතපත්තු මහත්මා මෙම සූර්ය බලශක්තිය පිළිබඳව සහ මෙම ක්ෂේත්‍රයේ තිබෙන වටිනාකම් පිළිබඳව ඔගේ අදහස් දක්වන්නේ මෙන්න මේ විදිහට.
ඇත්තටම මේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රය කියවම ලංකාවේ දැන් ඒකෙන් යුක්තයක්. මොකද 2010 අවුරුද්දේදී තමයි ජාලක සූර්ය බලශක්ති කියන්නේ අපිට සූර්ය බලශක්ති නිෂ්පාදනය කරන්න විදුලි ජාලයට එකතු කිරීමේ හැකියාව නිරාවරණය කරේ. ඒත් එක්කම ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විශාල පිළිවීමක් ඇති වුණා. විශාල ජනසායකන සංඛ්‍යාවක් ඒ වගේම විශාල පාරිභෝගික සංඛ්‍යාවක් දිවි වුණා. සූර්ය බලශක්තිය නිෂ්පාදනය කරලා එක්කෝ තමන්ගේ විදුලි බිල අඩු කරගන්න එහෙම නැත්නම් විදුලිය නිෂ්පාදනය කළ විදුලිය ජාලයට අලෙවි කරලා ආදායම උපදයක් උපදවා ගන්න පුළුවන් ආකාරයේ වැඩ පිළිවෙලකට යන. ඉතින් මේ හරහා සුවිශේෂ දෙයක් වුණා. එකක් තමයි දැනට අපිට සීමා සහිත වෙලා තියෙන සමාජ සම්පත් භාවිතය කියන්නේ ජල විදුලි භාවිතයෙන් අපි ඉදිරිය යන හැකියාවක් නැහැ. තවදුරටත් ඒ නුවණින් කල්පයක් විදිහට සූර්ය බලශක්තිය වේගවත් විදිහට ඉදිරියට එමින් පවතිනවා. අවුරුදු 5ක් වගේ කාලයක් තුළ ඉතින් ජෙන්සෝසෝලා කියන අපේ ආයතනය ඒ වැඩ පිළිවෙලට පියති බලාලා. ඒ කියන්නේ නිවාස කර්මාන්තශාලා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල පියති මත ඌරි පැවල ස්ථාපනය කරලා ඉන්න ප්‍රධාන යුතුගේ ජාලයට නිකුත් කිරීම හරහා එම පාරිභෝගිකයින්ට මූල්‍යමය වාසි ලබාගෙන දීම තමයි ප්‍රධාන අරමුණ. ඉතින් මේ වැඩපිළිවෙලේ ප්‍රධාන දෙයක් තමයි අපිට විශාල ප්‍රොජෙක්ට් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන් උදාහරණයක් ලෙසත් එනම දැනට ලංකාවේ මෙගා වල 100 150% ප්‍රමාණයක් දුරදල ශක්තිය හරහා නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ මට්ටම මෙගා වලට ආහදාක්වා කියන්නේ ලංකාවේ ලබන ශක්තිය වර්ධනයෙන් 100 දක්වා ඉදිරියට යන එක තමයි රජයක් විදියට බලාපොරොත්තු වෙන්නේ. ඒ තරම් අවශ්‍ය පදනම හරියට කියලා තියෙන්නේ දුරදල සංග්‍රාමයේ කියන වැඩ පිළිවෙලා හරහා. ඉතින් අපේ ආයතන ගැන කියනවා නම් ඇත්තටම 2013 වරුදි පටන් ගත්ත අපි පුරාවට පටන් ගත්ත ආයතනයක් නෙමෙයි නෝයිට බලශක්ති දෙපෙළියෙන් මේ ආයතන බලපත් වෙලා තියෙනවා වෘත්තියේ ඉංජිනේරු තාක්ෂණ අංශ සමග දේවල සංඛ්‍යාව 150කට අපන සංඛ්‍යාවක් එක්ක ලංකා පුරා ඕනම ආකාරයක දුර්වල ශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ හැකියාව සහ ඊට අවශ්‍ය
දිනකට කඳු ලැලි කුරුල් කලේ එමට අනන්නලු එමට අනන්නලු
ආදර ගංගුලි යූරි රැලි සහන පවන් සෙනු මාළඟ ඔබ සිටිනා විටදී
සහන පවන් සැලු මාළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම් කළු
ශනේවන සීසර ලංකා සජීවි ගුවන්විදුලි වැඩසටහනට
ගීතයට පෙර ඔබ සවන් දුන්නේ ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ජෙන්සෝ සෝලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අවන්ත අතපත්තු මහතා ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව පැවසූ අදහස් කීපයක්. ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.
මේක තමයි ප්‍රධානම තත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද තුළ විශාල ප්‍රමාණයේ නිවාස සංඛ්‍යාවක් සහ විශාල ප්‍රමාණයේ විශාල පියසිගාපත් කරනවා. මේක එක වගේ විශාල ප්‍රමාණයේ බලාගාර සඳහා අපි තාක්ෂණ සහාය ලබන්නේ සිද්ධව මේ වෙලාවේ. ඉතාමතරව කෙනෙක් මේ සඳහා ආයෝජනය කරන්න කැමැත්තක් තියෙනවා ලංකාවේ හෝ ලංකා පිටරට. ඒ සඳහා අවශ්‍ය පසුබිම් අපි හරිගස්සලා තියෙනවා. මොකද මෙන්න සුවේතන ශක්තිය විවිධාකාරයෙන් තමයි ක්‍රියාමාර්ග කරගෙන තින්නේ. උදාහරණයක් ඉදිරියට විදුලි වාහන ආරෝපණය සඳහා අවශ්‍ය චාර්ජින් සෙන්ටර් ලංකාව පුරා ගැන තවතිනවා. ඒ සඳහා අවශ්‍ය දුරදර්ශන ශක්ති පැනල පද්ධති අපි ප්‍රධාන වශයෙන් දක්ෂිණ අධිවේග මාර්ගයේ චාර්ජින් සෙන්ටර් එක දුරදර්ශන ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ ආයතනයක් සහ තමයි අවශ්‍ය ආයතනයක් ලබල තිබු තියෙන්නේ. ඇත්තටම මේ ආයතනය ආරම්භයේ ගැන සඳහන් කරනවා නම් මම උද්වේගයෙන් වෛද්‍යවරයෙක් විදිහට තමයි මගේ කටයුතු ආරම්භ කරේ. ඒ අතරේදී මට හිතුණා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද ලංකාවේ ජීවනවල පරිවර්තනය වෙන ලොකුම බාධාව අපිට තියෙන විදිහට මේ බලශක්තිය සඳහා විදේශ මත යටීම. ඒක තමයි අපේ රටත් විදේශ ඉදිරියට යන තියෙන ලොකුම බාධාව වෙලා තියෙන්නේ. මේ බාධාවට විසඳුමක් ගේන්න අපිට ක්‍රියාකාරීව දායක වෙන්න පුළුවන් නම් ඒක ලොකු වේගයක් කියලා අපිට හිතුණා. ඒ හරහා අපි සමස්තමගේ ආරම්භ කරේ 2019 වෘත්තියේදී මෙතනදී අපි විශාල වශයෙන් සේවයක් කියන්නේ ඇගීමක් කරලා තාක්ෂණ ගැටීමක් වුණත් තාක්ෂණය භාවිත කරන්නේ ලංකාවට දුරුකමුණු තාක්ෂණයද ඒ වගේම මේක අපි කොහොමද අපි ඉදිරි ගමන සැලසුම් කරන්නේ කියන කාරණාව. ඉතින් ඒ හරහා අපේ අපේ ආයතනක් විදිහට අපි අපේ ඉලක්කවලට අපි යමින් සිටිනවා. මේ වෙන විට අපි භාෂාත් විශේෂයේ ප්‍රමුඛතම ආයතන කොටසක් වෙන්න සිටිනවා. ඒක අමතර අපි බලාපොරොත්තු විස්ත අවුරුදු වෙනකොට පබ්ලික් ලිස්ට් එක කියන්නේ ස්ටොක් මාකට් එකේ ලිස්ට් එක ආයතන විදිහට
බලශක්තිය පිළිබඳව ඒ වඩ දහස් දැක්වූයේ ජෙන්සවසෝලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අවන්ත අතපත්තු මාතා. ඇතරම ඔහු සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ඉතාම උචිත බලශක්තිය ප්‍රභවය විදියට මේ සුනිත්‍ය බලශක්තිය පෙන්වන්න පුළුවන්. ඇතරම මනෝරි අපිට මූල්‍ය සහගතව මෙම සූර්ය බලශක්තිය පාවිච්චි කිරීම ලොකු වාසියක් අපට තිබෙනවා. ඒ කොහොමද කියනවා නම් ඔබේ හෝ අපේ සැමගේම නිවසල වහලය මත ඒ සවිකරන ඒ සූර්ය පැනලවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණය අපි දන්නවය අපේ ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. ඉන් අනතුරුව ඔවුන් සංසන්දනය කරනවා අපේ මාසික විදුලි ඒකක පරිභෝජනය සහ මාසික නිෂ්පාදනය. ඉන් අපි පාවිච්චි කරන ප්‍රමාණය වැඩි නම් අපිට යම් කිසි මුදලක් ගෙවීමක් හෝ එහෙමත් නැත්නම් අපේ ඉදිරි විදුලි බිල් පෙවීමක් වශයෙන් සිදු කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔහු සඳහන් කළා පාරිසරික වශයෙන් මෙහි ඇති වැදගත්කම. එසේම ව්‍යවසායකයක් විදිහට මේ තුළින් ආයෝජනයෙන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි ආර්ථිකමය මුල්‍යමය වටිනාකම්, ඒ වගේම ශ්‍රී ලංකාවට තියෙන විශාල ප්‍රශ්නයක් වෙන විරකියාවට යම් කිසි පිළියමක්. මොනවාරි ඔබ මොකද්ද හිතන්නේ මේ සුනිත්‍ය බලශක්තිය පාවිච්චි කිරීම පිළිබඳව?
ඇත්තටම ශංක, මේ සුනිත්‍ය බලශක්තිය ගෙවල් වල මේ විදුලිය වෙනුවට භාවිතා කරහැ තවත් දෙයක්ම පමණක් නෙවෙයි. මං හිතන්නේ මම දන්නා පමණින් වාහන ක්‍රියා කරවීමට, ඊට අමතරව වීදි පහන් ක්‍රියා කරවීමට, ඊට අමතරව යම් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාවට, ඒ ගොඩක් දේවල් වලට මේ සූර්ය බලශක්තිය භාවිත කරනවා. ඇත්තටම ඔබ කිව්වා වගේ මූල්‍යම ඇතින් ලොකුම වාසිදායක මට්ටමක් පවතින තත්ත්වයක් තමයි මේ සූර්ය කිරණ භාවිතය.
ඔව්, මගේ අදහසත් ඒකම තමයි. මම හිතන්නේ අපිට මුලින් දරන්න ඕන වියදම තරමක් අධික වුවත් එය ඉදිරියේදී අපිට එය යම්කිසි වාසිසහගත තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම පාරිසරිකව අපේ පරිසරයේ ඇතිවන්නා වූ මිනිසා විසින් පරිසරයට කරන්නා වූ හානිය අඩු කිරීමට යම්තාක් අයුරකින් හෝ අපට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙනවා කියලා.
ඔ පරිසරයෙන් නම් පරිසරයට නම් කිසිම හානිදායක තත්ත්වයක් මෙයින් වෙන්නේ නැහැ. අනිත් එක ඔබ කිව්වා වගේ අපි මුදල් ඉතිරියක් කරනවා. හැමෝම කල්පනා කරන්නේ මේක පැනල් එකක් හයි කරන්න මට මෙච්චර ගාණක් යනවා මුලින්, ඒක නිසා මට මේකට අත ගන්න අවශ්‍ය නැහැ, මං මෙච්චර මොකටද මම මුදලක් යොදවන්නේ මේකට කියලා. නමුත් එහෙම නෙමෙයි, ඒ ඒ මුදල අපි දන්නේ නැතුව අපි බැංකුවක තැන්පත් කරා වගේ දෙයක් කරනවා මේකින්. මොකද අපි මේ මුල් මුදල යෙදුවට පස්සේ අපි නොදැනී මුදලක් එකතු කරනවා. මොකද අපි වියදම් කරන බලශක්ති ප්‍රමාණයට වඩා එක තිතක් හරි අපි ඉපයුවා නම් බලශක්තියක්, ඒකට අපි මුදල් උපයනවා. ඒ වෙනුවෙන් අපිට මුදල් ගෙවන ඔබ කිව්වා වගේ ඉස්සෙල්ලා. ඒ නිසා තවත් කෙනෙක් පසුබට යුතු නැහැ. මේ ගැන තව ටිකක් සොයලා බලලා ඉදිරියට මේ සූර්ය පෝෂයන් යොදවා ගන්න තමන්ගේ වැඩ කටයුතු වලට. මොකද මේක මුදල් ඉතිරි කිරීමක්, මුදල් ඉතිරි කිරීමේ මාර්ගයක් මේ පෙන්නලා දෙන්නේ. මේකට මං හිතන්නේ දැනට ලංකාවේ පාසල් අතහැරෙන දරුවන්ට හොඳ අධ්‍යාපන, ප්‍රායෝගික අධ්‍යාපන මාර්ගයක් හැටියට ඔවුන්ගේ වීරකියාව දුරු කරන මගක් හැටියටත් දැන් යොදාගෙන විශ්වවිද්‍යාල මට්ටමට ගේන ආයතනයක් තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා. ඒ ගැන කරුණු සොයා ගන්න අපහසු වුණත් යම් දවසකදී ඒ පිළිබඳව තොරතුරු දක්වන්නට අපි පොරොන්දු වෙනවා. නමුත් අපි දන්නව නිතැතින්ම ඒ වගේ දෙයක් දැනට ලංකාවේ සකසාගෙන යනවා කියලා.
ඔව්, ඇත්තටම අපි ඒ කතා කළේ සුනිත්‍ය බලශක්තිය බලශක්ති ප්‍රභවයක් විදිහට පාවිච්චි කිරීම තුළින් අපට ඇතිවන්නා වූ වාසි සදාගත තත්ත්වයන් මොනවද කියලා. ඉතින් ඔබට මේ පිළිබඳව වැඩි තොරතුරු අවශ්‍ය නම් ඔබට පුළුවන් එම ආයතනයේ අන්තර්ජාලය ඔස්සේ එම ආයතනයට පිවිසෙන්න jensosolarpower.com උන්ගේ වෙබ් අඩවිය. ඔබට ඒ අඩවියට පිවිසීමෙන් ඔබට දැනගත යුතු සියලුම කරුණු කාරණා එහි දැනගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මම නැවතත් මතක් කරන්නම්, jensosolarpower.com.
මල ඉරවසිනා සඳයාමි ඔබගෙන් සමුගන්නම්.
මලහිරු බසිනා සැන්දෑයාමේ ඔබගෙන් සමුගන්නම්. සීසර ලංකා ප්ලැනට් FM 104.6 ඔස්සේ අපි ඔබත් සමග පැයක කාලයක් මේ විදියට ගත කළා. තවත් දවසක සීසර ලංකා විතින් ඔබට යමක් කියන්නට අපි එන්නටයි බලාපොරොත්තුව. අදට අපි ඔබෙන් සමුගන්නවා. මම මනෝරි දරණියගල, මගෙත් එක්ක මට සහය වුණ අශංක දිනියගේ සුබ රාත්‍රියක්.
රෑයාමේ ඔබ ඉනිනා වේලේ නිනිනතියානේ ඔබ ඉන්නා වේලේ සුළඟේ තැවටි ඔබට හොරෙන් සුළඟේ තැවටි ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දැතින් ඔබ හිස අතගා යුමලිදතින් ඔබ හිස අතගා ඔබ නිනි කරවා මම යන්නම්. අලුයම පිබිදෙන ඔබගේ දැසේ මල් පෙතියක පිනි කඳුලක් රඳවා අලුයම පිපිදෙන ඔබගේ දැසේ මල් පෙතියක් පිනි කඳුලක් රඳවා සුසුමත් වාගේ ඉන් පිටවි සුසුමත් වාගේ ඉන් පිටවි ඔබගෙන් වෙන් වෙන්නම් අඳුරට පිටදී අඳුරේ සැ